ගරු චාමර සම්පත් දසනාග මැත්තුම ඔබතුමාට විනාඩි 19ක කාලයක් තියෙනවා.
විනාඩි
19ක 90.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මං හිතන්නේ අද නිවේදන 7ක් හෝ 8ක මුදල් අමාත්‍යාංශයේ විසින් ගෙනෙන ඒක තමයි අපි අද සාකච්ඡාවට බඳුන් වෙන්නේ. ඉතින් මම කියන්න ඕන මේ නිවේදන සුරාබදු ආඥාපනතේ අටතේ නිවේදන දෙකක් තියෙනවා. සුරාබදු වලින් එන බදු ආදායම සාමාන්‍යයෙන් ආර්ථික ඔස්තාරලා කියන්නේ බද්ධ වැඩි කරන්න ඕනේ කියන එක. මෙතන බදු අඩු ලාභේ වැඩි බිස්නස් එක තමයි මං හිතන්නේ. මේ අඩු ලාභයක් අරගෙන වැඩි බිස්නස් එකක් කරනවා නම් ඒක රජයට එන ආදායම වැඩි කරගන්න පුළුවන්. පෞගේ දවසක කෝපායකට සුරාබදු නිලධාරීන් ආවා. කෝපායකේදී අපි ඇහුවා සුරාබදු වලින් බිලියන 7ක් හිගබදු අපිට එකතු වෙන්න ඕන. සුරාබදු වලින් බිලියන 7ක හිගබදු අපිට අය යුතු වෙනවා. නමුත් මම මේ වෙලාවේදී කියන්නේ අපි ඇහුවා සාමාන්‍ය එදිනෙදා ජීවිතේ පහළම මට්ටමේ කම්කරුවෝ පහළ අය පානය කරන අතිවිශේෂ අරක්කු බෝතලයක් නිෂ්පාදනය කරන්න කීයක් යනවද කියලා. රුපියල් 1200යි අතිවිශේෂ අරක්කු බෝතලයක් සම්පූර්ණයෙන් නිෂ්පාදනය කරලා ඉවර වෙන්න යන්නේ. හැබැයි දැන් 3200යි විකුණන්නේ. මම දිගින් දිගටම කියන්නේ ආණ්ඩුවට කිව්වේ අපි ඒ රුපියල් 2000ක් ලාභ ගන්නවා එක බෝතලයකින්. රුපියල් 2000ක්. හැබැයි දැන් 2000ක් ලාභ ගන්නකොට දැන් සම්පූර්ණයෙන්ම බාර්වල තියෙන අර මීට 2019ට කලින් තිබ්බ විකිණීම 125කින් 75කින් අඩු වෙලා තියෙනවා. මේ ඊයේ පෙරේදා අන්නු පස්සේ රැස්වීමේදී මම ඕක මතු කළා. අපේ රංජිත් සියඹලා පිටිය ඇමතුමා හිටියා. මේක IMF එකේ යෝජනාවක් කියලා කියනවා. IMF එක දන්නේ නැහැ ලංකාවේ කසිප්පු තියෙනවා කියලා. IMF එකේ අයට කියන්න ඕන ලංකාවේ කසිප්පු කියලා ජාතියකුත් තියෙනවා කියලා. මොකද IMF එක බදු වැඩි කරන්න කිව්වට බදු වැඩි වෙන්නේ නැහෙනි IMF එක කියන විදිහට. මේ කසිප්පු කියන ජාතියක් තියෙනවා කියලා IMF එක දන්නවත් දන්නේ නැහෙනි. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ සුරාබදු ආඥාපනත යටතේ අද දෙක නිවේදන දෙකක් තියෙන හින්දා මම මේ කතා කරන්නේ. දැන් 2019ට කලින් මං හිතන්නේ එතනෝල් රටට පිට රටින් ගෙනාවා අපේ රටට. හැබැයි 2019 පස්සේ ලංකාවට එතනෝල් ගෙනාවේ නැහැ. එතනෝල් මං හිතන්නේ ලයිසන් 10ක් විතර ලංකාවේ තිබ්බා. ඒක එක එක කෙනා ගෙන්නවා එතනෝල් ගෙනාවා ලංකාවට 2019ට කලින්. 2019ට කලින් ලංකාවේ නිෂ්පාදනය කරපු එතනෝල් වලට අමතරව පිටරටිනුත් එතනෝල් ගෙනල්ලා මදි වුණා. හැබැයි දැන් මොකද්ද? දැන් බැරල් 110කට වැඩිය පැල්ලත්තේ සෙවනගලයි මේ වෙනකොටත් තියෙනවා. සෙවනගල එතනෝල් දී ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් පොළොවේ වල දානවා. සෙවනගල එතනෝල් පොළොවේ යට ඇයි එතනෝල් ඒකම අපි එදා සුරාබදු නිලධාරීන්ගෙන් ඇහුවා කෝපයකේදී. දැන් අරක්කු නිෂ්පාදනය කරන මං හිතන්නේ ඉස්කාගාර සංස්ථ කීපයක් තියෙන එක එක වර්ගයේ අරක්කු නිෂ්පාදනය කරන ඒ අය ප්‍රතික්ෂේප කරනවා. දැන් අපි කියමු ලයිසන් එකට බැරල් මෙච්චරක් ඕනේ කියලා කලින් ඉල්ලපු අය කියනවලු දැන් අපිට එපා කියලා. ඇයි? හේතුව අරක්කු එච්චර විකිණීම අඩු වෙලා තියෙන රටේ. මම කියන්නේ සමස්ත වශයෙන් අරක්කු රටේ විකිණෙන්නේ නැත්තම් විකුණන්න ඕනේ නැත්තම් විකුණන්න ඕනේ නෙමෙයි මොනවා. හැබැයි රජයට බදු ගන්නවා නම් රජය මේ ගැන කල්පනා කරන්න වෙනවා. ඒ නිසා තමයි මම එදා හැමදාම කියන්නේ මේ ගාන වැඩි හින්දා අද නොයෙකුත් වර්ගයේ කසිප්පු නොයෙකුත් දේවල් වලට මිනිස්සු ඇබ්බැහි වෙලා ඉන්නවා. ඉතින් මේක නතර කරන්න වෙනවා බදු ගන්නවනම්. ඉතින් ඒ නිසා රුපියල් 800ක් ලාභ ගන්න එක රුපියල් දෙදහක් එකපාර ලාභ ගන්න බෑ. අටසීයක් ලාභ අරගෙන පස් ගුණයක් වැඩි කරන්න ඕන වෙලදාම. ඉතින් ඒ தත්ත්වයට ගත්තනම් මේ මේ වෙනකොට 3200ක් කියන්නේ ලොකු ගාණක්. ඒ අමතර වෙනස් විදියට විකුණන ඒවට ඒවා නීති ගේන්න ඕන. කසිප්පු වලට ඒවට නීති ගෙනල්ලා ඒගොල්ලන්ට දඩය වැඩි කරලා දඬුවම් වැඩි කරලා ඒගොල්ලන්ට ඒ දඬුවම් දෙන්න ඕන. නැතුව මේක ලාභ ගන්න නම් ආණ්ඩුවට ආණ්ඩුව දෙපාරක් කල්පනා කරන්න ඕන. මේ එදිනෙදා ජීවිතයේ මිනිසු පාවිච්චි කරන ඒ අරක්කු බෝතලේ ගාන අඩු වෙන්න ඕන. නැත්තම් කවදාක්වත් බදු හිතන විදියට බදු ගන්න බෑ. මොකද ඒක හොඳටම දන්නවනේ. දැන් එතනෝල් පැල්ලත්තයි සෙවනගලයි කියන අඩුවෙන් දෙන්න. පැල්ලත්තයි සෙවනගලයි වැඩි වෙලා තියෙනවා දැන්. දෙන්න විදියක් නැතුව තියාගෙන ඉන්නේ. ඒ නිසා මේකේ ලොකු පාඩුවක් රජයට අනිවාර්යෙන්ම 2019ට කලින් තිබ්බට වැඩිය ලොකු පාඩුවක් ආණ්ඩුවට අනිවාර්යෙන් වෙනවා. මේ අදත් කතා කරන්නේ බදු වැඩි කරපු බදු ගැන. මේ අදත් පෞගේ කාලේ වැඩි අය කොවිඩ් වසංගතයට කලින් 1800ට තිබ්බ බෝතලය අද 3200 වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක ගැන කතා කරන්නේ දිගින් දිගටම ආණ්ඩුවට ලාභෙන්නත් ඕන. මේ තනින් තන දැන් වතු ආශ්‍රිත මදුල්ල දිස්ත්‍රික්කේ මම ජීවත් වෙන මගේ දිස්ත්‍රික්කේ වතු ආශ්‍රිතව සීග්‍රයෙන් කසිප්පු පෙරීම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේව නවත්තන්න ඕන. රජය කැටියට කල්පනා කරන්න ඕන. IMF එක කියන විදියට IMF එකේ අය හිතන විදියට මේ බෝතලේ වැඩි කරන්න බෑ. මිනිසුන් සාමාන්‍ය මිලකට එදිනෙදා ජීවිතේ මිනිසු බොහොම දුක් විඳලා කම්කරුවොන්ට ගොවියොන්ට මිනිසුන් තියෙන ඒ දේ අඩු කරලා දෙන්න ඕන. ඉතින් අපි දිගින් දිගටම කියන්නේ ඒකයි. ඉතින් පැල්ලත්තේ සෙවනගල ලක්ෂ ගාණක් බැරල් තියෙනවනම් එතනෝල් ඒ වගේ අනිවාර්යෙන්ම ලාභ ගන්න පුළුවන් ආණ්ඩුවට. අනේ ඒක නිසා ඒ ගැන මතක් කරනවා. ඉතින් මම හිතන්නේ මේ ආඥා 50 කීපයක් මැද මුදල් අමාත්‍යාංශයෙන් අපිට අද සම්මත කරගන්න පාර්ලිමේන්තුව රැවලා තියෙනවා. මේ වෙනකොට අතිගරු ජනාධිපතිතුමා චීනයේ ඉන්නේ. මං හිතන්නේ මීට කලින් කතා කරපු විජිත හේරත් මන්ත්‍රීතුමා බලාගෙන ඉන්නේ අපිට නොදෙන තත්ත්වෙට. අපිට කොයි රටකින්වත් දෙන්නේ නැහැ, IMF එකෙන් දෙන්නේ නැහැ කියලා ඒගොල්ලොන්ගේ සීන මවාගෙන ඉන්නේ නොදෙන තරමට හොඳයි කියන එක. හැබැයි කවුරුත් කල්පනා කරන්න ඕන මේ රටට පහුගිය දැන් අවුරුද්දකුත් මාස 3කට කලින් තිබ්බ තත්ත්වේ දැන් කට්ටියට අමතක වෙලා. අවුරුද්දයි මාස 3කට කලින් තිබිච්ච තත්ත්වය ගැන දැන් අමතක වීගෙන යනවා. දැන් සමහර අය මේ වෙනකොට විදේශගත වෙනවා. දැන් ආයේ නැවත අර පහුගිය කාලේ විඳපු දුක අමතක වෙලා තියෙනවා. ඇයි ඒකට හේතුව තමයි ඉන්ධන ටික, ගෑස් ටික, මිල ගැන කතා කරනවා. දැන් විජිත හේරත් මන්ත්‍රීතුමාගේ කතාවේදී කිව්වා 2019 කලින් තිබ්බේ මෙච්චරයි, දැන් මිල මෙච්චරයි කියලා. ඉතින් ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි වෙනකොට තෙල් මිල වැඩි කරන්න වෙනවා. විදුලි බිල වැඩි වෙනවා. ගෑස් මිල වැඩි වෙනවා. ඉතින් ඒ වුණත් අතිගරු ජනාධිපතිතුමා මේ රට බාරගත්තට පස්සේ මේ රටේ ජීවත් වෙන ජනතාවට ඒ කාලේ තෙල් අතින් ගහන තෙල් රුපියල් 500ට තියා තෙල් 2000ටවත් ගහන්න බැරි වෙලා තිබුණා. ගෑස් සිලින්ඩරේ රුපියල් 3000ට තියා 10000ටවත් ගන්න බැරි වාතාවරණයක් තිබුණා. ඉතින් ඒ ගැනත් අපි කල්පනා කරන්න ඕන. අද රටේ ආර්ථික වශයෙන් වැඩි කරලා තිනා. දැන් මම අහගෙන විජිත හේරත් මන්ත්‍රීතුමාගේ කතාවේදී කිව්වා රජයේ සේවකොණ්ඩ 20000ක්වත් වැඩි කරන්න ඕන කියලා. ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරා ගෝඨාභය මහත්තයාගේ කාලේ. හැබැයි ගුරුවරුන්ගේ වැඩි කරේ පඩිය ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලේ වැඩි කරා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ වැඩි කරපු විදිහට තමයි දැන් ගුරුවරු හිතාගෙන. ජනතා විමුක්ති පෙරමුණ තමයි හැම වෙලාවෙම පඩි වැඩි කරලා දීලා තියෙන විදිහට තමයි පහුගිය කාලේ ගුරුවරුන්ට පඩි වැඩි කරපු එක ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ දැන් ජනතා විමුක්ති පෙරමුණ වැඩි කරා කියලා. ඒ වගේ පාර්ලිමේන්තුවේ කතා කරලා රුපියල් 20,000කින් රජයේ සේවකවන්ට වැටුප් වැඩි කරන්න හදනවා. ඒ එක පැත්තකින් රජයේ සේවකවන්ට පඩි වැඩි වෙන්න ඕන කියනවා. අනිත් පැත්තෙන් කියනවා ලෝකේ වටේ ගිහිලා රුපියල් ඩොලර් එකක්වත් හොයාගෙන ආවේ නැහැ කියනවා. IMF එකෙන් සල්ලි දෙන්නේ නැහැ කියනවා. ලෝකේ කොයි රටකින්වත් උදව් කරන්නේ නැහැ කියනවා. හැබැයි අනිත් පැත්තෙන් ඇවිල්ලා මෙතන කියනවා රජයේ සේවකවන්ට වැටුප වැඩි කරන්න. අපිත් පිළිගන්නවා රජයේ සේවකවන්ට පඩිය වැඩි වෙන්න ඕනේ කියන එක. ඉතින් මේක පහුගිය කාලේ රටේ තිබ්බ තත්ත්වයත් එක්ක බැලුවම රට ටික 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 මේ ප්‍රශ්න වලින් ඉස්සරහට එන වෙලාවක කවුරු කවුරුත් හිතා ගන්න ඕන රජයේ සේවකෝ විතරක් නෙවෙයි හැම කෙනාටම රටේ ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ ආර්ථික ප්‍රශ්න නොදාගෙන නොදැන නෙවෙයි අපි අපේ ආණ්ඩුව නැත්තම් අපේ රජය ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඉදිරියේදී දැන් චීනය ගැන කතා කර අවිජිත හේරත් මන්ත්‍රීතුමා චීනෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා. නෑ, චීනය උදව් කරනවා. හැබැයි ඉතින් චීනෙට අපේ රට විතරක් නෙවෙයි රටවල් කීපයක් චීනෙත් එක්ක ගනුදෙනු කරනවා. ඉතින් අපේ රට ගැනත් අපිටත් උදව් කරයි. ඉතින් හැම නායකෙක්ම මේ රටට පහළ වෙච්ච ජාතියන්තර ඔලිම් ණය ආධාර අරගෙන තමයි මේ රට කරගෙන ගියේ. කොයි නායකයාවත් එහෙම තමයි. ඒගොල්ලොන්ගේ නායක ආණ්ඩුව ගත්තත් ඒගොල්ලොන්ට ගෙදරින් ගෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගත්තා කියලා මේ ඒගොල්ලෝ දැන් බලාගෙන ඉන්නවා. හෙට අනිද්දා වෙනකොට මේ ඉන්න සමස්ත ජනතාවම ඒගොල්ලොන්ට දීලා ඒගොල්ලෝ පත් කරයි කියලා. හැබැයි අද වෙනතුරු වැඩ පිළිවෙලක් කියන්නේ නැහැ. මේ මේ ණය ගන්න නැත්තම් කරන වැඩපිළිවෙල රටට අඳුන්වලා දෙන්නේ නැහැ. ණය ගන්නවා නම් ණය ගන්නේ කොහොමද, අරගෙන මොනවද කරන්නේ, නැත්තම් අපි ආවම මොකද්ද කරන්නේ කියන එක මේ රටේ ජනතාවට කියන්නේ. ගොවියෝ ටික කඳවනවා, ගොවි සම්මුළු තියෙනවා, මිනිස්සුත් එක්ක හැමදාම රැස්වීම් තියෙනවා. ඒක කරන්න පුළුවන්. රැස්වීම් තියන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ලස්සනට කතා පවත්වන්න පුළුවන්. හැබැයි කරගෙන යනකොට තමයි තේරෙන්නේ රටේ තියෙන ගැටලු ප්‍රශ්න. ඒ නිසා මම හිතනවා මේ රට වැටිච්ච තැනින් උඩට ගන්න මේ රජය විශාල වශයෙන් මහන්සි වෙනවා අතිගරු ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා ඒ මහන්සියට මහන්සියට අපි එතුමා ශක්තිමත් කරන්න ඕන. එතුමා කරගෙන යන මේ වැඩපිළිවෙලට අපි සහයෝගය දෙන්න ඕන. ඉතින් සහයෝගය දීලා මේ වැඩපිළිවෙල දැන් ජාත්‍යන්තර වශයෙන් යුද්ධ දෙකක් ලෝකේ. යුක්‍රේනයේ රුසියාවයි ගහගන්නවා. අනිත් පැත්තෙන් ඊශ්‍රායලයේ පලස්තීනය ගහගන්නවා. යුද්ධ දෙකක් ලෝකේ තියෙනවා. ඉදිරියේදී තෙල් මිල තව වැඩි වෙන්න පුළුවන්. තව රටට ආර්ථික ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඒව ගැනත් අපි ඉදිරියේදී කල්පනා කරන්න වෙනවා. යුද්ධ දෙකක් තියෙනවා ලෝකේ දැන්. දරුණු යුද්ධ දෙකක්. අපිට රුසියාවයි යුක්‍රේනයේ යුද්ධය දැනුණා. ඒ වගේම මේ යුද්ධෙත් විශාල වශයෙන් අපිට දැනීමෙන් පවතිනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අපි පුංචි රටක් හැටියට ආර්ථික වශයෙන් විශාල පරිහානියකට ලක්වෙච්ච රටක් හැටියට අපි ඉදිරි කාලයේදී ජීවත් වෙන්නේ කොහොමද, අපි මේ රට ගොඩනගා ගන්නේ කොහොමද කියන එක ගැන ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාටවත් තවත් කොට්ටාසයකට පක්ෂ විපක්ෂ දෙගොල්ලම කල්පනා කරලා අපි වැඩ කරන්න ඕන කාලයක් දැන් ඇවිල්ලා තියෙනවා. ඒක අරයට ඇඟිල්ල දික් කළා, මෙයාට ඇඟිල්ල දික් කළා, අර රටෙන් දෙන්නේ නැහැ, මේ රටෙන් දෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී මුදල් අමාත්‍යාංශය බදු මේ රටේ විශාල වශයෙන් බදු ගෙවන්නේ නැති අය ඉන්නවා. දැන් අපිට කෝපයකදී අහුවුන විදියට දැනගත්ත විදියට බිලියන 7ක් සුරා බදු වලින් අපිට ලැබෙන්න ඕන. ඒව ලබා ගන්න ඕන. ඒව ලබා ගත්තේ නැත්නම් රටේ තියෙන බදු පෞගේ කාලේ ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්න කාලේ බදු අඩු කරා. ඊට පස්සේ මොකද උනේ? බදු ගත්තේ නැතුණාම රට ආර්ථික වශයෙන් ආණ්ඩුවට මුදල් අමාත්‍යාංශයට මුදල් එහෙම අඩු වුණා. දැන් බදු ගන්නවා. දැන් බදු ගන්න කොටත් සමහර අය මේ බදු ගැන නොයෙකුත් කතා කියනවා. ඒ නිසා මම මේ වෙලාවේදී කියන්නේ රටක් හැටියට අපි පෞගේ කාලේ වැරදි තීන්දුව ගත්තා නම් ඒ වැරදි තීන්දුව දැන් නිවැරදි කරගන්න කාටත් කාලය ඇවිල්ලා තියෙනවා. වැරදි විදියට අපි ජීවත් වුණා නම් ඒක දැන් වෙනස් කරන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. දැන් 70 ඉඳන් 77 වෙන කාලේදී පෝලිං යුගය තිබ්බා කිව්වා. මිනිස්සු බතල කොල කෑවා කිව්වා, බතල දළු කෑවා කිව්වා, මිරිස් පොල්ල හාල් පොල්ල පොළු තිබ්බා. හැබැයි මිනිස්සු ඒ ගැන දැන් ආයේ කියනවා ඒ යුගය තිබ්බනම් හොඳයි කියලා. 77
කාලේ නැත්තම් අපිට විනාඩි 2ක් කාලයක්
ඒවා අපි අමතක කළා. සුපිරි ජීවිත ගත කරන්න ගිහිල්ලා තමයි අපි කාටත් මේ ප්‍රශ්න මේ රටේ ඇවිල්ලා තියෙන්නේ. ඒක කොයි පක්ෂේද කොයි නායකයද කියන එක නෙමෙයි, හැම කෙනාටම අවුරුදු 2000න් පස්සේ මේ රට බාරගත් අපි කාටත් අපේ ආර්ථික ප්‍රශ්නවලට තාම පිළිතුරක් දෙන්න බැරි වුණා. ඉතින් සමහර පක්ෂ විජිත හේරත් මහත්තයා කියන්නේ දෙන්නේ නැති තරමට හොඳයි කියලා සතුටු වෙනවා, නොදෙන තරමට සතුටු වෙනවා ඒ අය. අපිට එහෙම සතුටු වෙන්න බෑ. අපි දැනගන්න ඕන දෙන දේ මොන කොහේ රටෙන් හරි අරගෙන දැන් අපි ණය උගුල කර පැටලිලා තිනවා. ඒ ණය උගුලෙන් නිදහස් වෙන්න ඉතින් අද තව අවුරුදු 5කින් අවුරුදු 2කින් බෑ. මේ රට ණය වෙලා තිනවා අවුරුදු ගානකට. ඒ නිසා මේ ඉදිරියේදී අපේ රට අතිගරු ජනාධිපතිතුමා ලොකු මහන්සියක් දරනවා. මේ රට ලෝකෙ බටේ ගිහිල්ලා ඒවට එක එක කතන්දර කියනවා. ෆොටෝ එක හිටියාමත් ෆොටෝ එක ගැනත් කතා කරනවා. ඒ නිසා එතුමාගේ යන වැඩපිළිවෙල මම හිතනවා තව අවුරුද්දක් යන කලින් ශක්තිමත්ව මේ රටට ආර්ථික වශයෙන් වාසි වෙන වැඩපිළිවෙලක් එතුමාගේ එනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. එතුමා ගැන අද කොයි කවුරු කිව්වත් පෞගිය කාලයේ මිනිස්සු මූණ දීපු එක ගැන ජනතාවට අමතක වෙලා නැහැ. එතුමා ඇවිල්ලා මේ අවුරුද්දයි මාස 3ක් ඇතුළත මේ රටට කරපු සේවය, රටේ තිබ්බ ප්‍රශ්න ටික ටික හරි විසඳපු එක ගැන අද ජනතාවට හොඳට තේරිලා තියෙනවා. එම නිසා අවසාන වශයෙන් මේ නිවේදනය යටතේ, සුරාබදු නිවේදනය යටතේ කියන්න ඕන, අඩු ලාභෙන් වැඩි බිස්නස් එකක් කරලා ආණ්ඩුව හොයන්න දැනගන්න ඕන. නැත්තම් වැඩි ලාභයක් හොයලා අඩු මේ පෞගේ කාලේ වෙච්ච දේවල් සුරාබදු වලින් රටට ලැබෙන ලොකුම ආදායම ලබා ගන්න පුළුවන්. එහෙමනම් අද මේ අවස්ථාව ලබා දීපු එක ගැන ස්තුතිවන්ත වෙමි. මම නිහඬව
බොහොම ස්තුතියි. ගරු විපක්ෂ නායකතුමා, ඔබතුමාට විනාඩි 20ක කාලයක් තියෙනවා.
විශේෂයෙන්ම රටේ මූල්‍ය ශාස්ත්‍රය මුදල් අමාත්‍යාංශ කේන්ද්‍රීයව රෙගුලාසි ගණනාවක් සාකච්ඡා කරන මේ මොහොතේ මම හිතන්නේ පක්ෂ විපක්ෂ සියලු දෙනාම අභිවාදයෙන්ම පිළිගන්නවා මේ බංකොලොත් භාවයෙන් ගොඩ එන්නට නම් අපි දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන්නට ඕනේ කියන කාරණාව. නොලෙජ් බේස්ඩ් ඉකොනොමි එක, දැනුම, උගක්කම, බුද්ධිය කේන්ද්‍ර කරගෙන මේ වැටී සිටින ප්‍රපාතයෙන් අපි ගොඩ එන්නට ඕන. නමුත් අද සිදුවෙන්නේ මොකක්ද? අද සිදුවෙන්නේ දැනුම, උගක්කම, බුද්ධිය විනාශ කරන රාජ්‍ය පාලනයක්, ಕ್ಷಯಕರಣ ರಾಜ್ಯಪಾಲನೆಯಕ್, ಶೂನ್ಯಕರಣ ರಾಜ್ಯಪಾಲನೆಯಕ್, ವಿಶೇಷನ್ಮ ಉಸಸ್ ಅಧ್ಯಾಪನೆ ಸಂಪೂರ್ಣಿಮ್ಮ ಕಾಬಾಸೀನಿಯಕರಣ ರಾಜ್ಯಪಾಲನೆಯಕ್, ಅದು ಕ್ರಿಯಾತ್ಮಕ ವೇಣಿ ನಂಬಲನ್ನ. ಅದು ಉಸಸ್ ಅಧ್ಯಾಪನೆ ವೆನುವೆನ್ ವೆನ್ಕಲ್ಲತಿ ಬಿಲ ಪ್ರತಿಪಾದನ ಕಪಣ ಹವೈ ಪ್ರತಿಪಾದನ ಕಪನ ಗಮನ್ ಪಹಸುಕಂ ರಹಿತವ ವಿಶ್ವವಿದ್ಯಾಲಯ ಸಿಸುನ್ ಬಂಧವಾಗನೀಮ ವೆಡಿಕರಣ ಏತತ್ತಮತರವ ವಿಶ್ವವಿದ್ಯಾಲಯ ಮಹಾಚಾರ್ಯವರು ಆಚಾರ್ಯವರು ಕಥಿಕಾಚಾರ್ಯವರು ಪ್ರಮುಖ ಮೇರತೆ ವೃತ್ತಿಯ ವೇದಿ ಹೇಗೆ ವೆಟುಪಟ ಅಧಿಕ ಬದುಬರಗ್ಗಹಲ ಮೇರ ಜೇಖರನ್ನೇ ಬುದ್ಧಿಗಲನೆಯ ಪ್ರವರ್ಧನೆ ಕಿರೀಮಾಯಿ ಬುದ್ಧಿಯ ಸಹಿತ ಏ ಉಗತುನ್ ಬುದ್ಧಿಮತುನ್ ರಂಧವಾಗನೀಮನವೇ ಏ ಅಯವ ರಟ ಎಪಾಕರವಲ ರಟಿಂಗ್ ಎಲವೀಮೇ ರಾಜ್ಯ ಕ್ರಮವೇದ್ಯಾಕ್ತಮಾಯಿ ಅದು ಕ್ರಿಯಾತ್ಮಕ ವೇಣಿ ನಮ್ಮ ಬಲಂದ ಶಿಷ್ಯಂಟ ಅವಸ್ಥಾವ ಬೆಡಿಕರ್ಲತಿ ಬಹು ಮಹೋದಯ ದಿದಾಸ್ ದಹಾಟೆ ತೀಸ್ ದಹಾಯ್ ದೇದಾಸ್ ವಿಸಿದೇಕೆ ಹಾಕಲಿ ಸ್ಪಂದಹಾಯ್ ದೇದಾಸ್ ವಿಸಿತನು ಏನಗಳು ಪಾನಸ್ತಮದಹಾಯ್ ಇತ್ತಾಮತ್ ಮಹೋದಯ ಹೆವೈ ಶಿಷ್ಯ ಪರಪುರ ವಿಶ್ವವಿದ್ಯಾಲಯ ಅತುಲ್ವೀಮೆ ಪ್ರಮಾಣ ವೆಡಿಕರಣ ಕೊಟ್ಟ ಪಹಸುಕಂ ವಲಿಂ ವೆಡಿವೆನ್ನೆ ಅವಶ್ಯ ಮಾನವ ಸಂಪತ ಲಬಾದೆನ್ನೆ ಅವಶ್ಯ ಗೊಡನಗಿಲಿತಿಕನೆ ಭೌತಿಕ ಸಂಪತ್ನ ಪಹಸುಕಣ್ಣ ಮಂ ಉದಾಹರಣೆ ಕೀಪ್ಯಾಕ್ಯಾನ ಮೊರಟುವ ವಿಶ್ವವಿದ್ಯಾಲಯ ವೈದ್ಯ ಪೀಠೆ ಶಿಶುದೂದರ್ವಾನ್ ದೇಶನಶಾಲಾ ಹಟಿಯರ ಭಾವಿತಾಕರಣ ಅನಿತ್ ಪೀಠವಲ್ಲಿ ದಂಗ್ ಇದಿರಿಯದಿ ಕಲಮನಾಕರಣ ಪೀಠೆ ಕ್ರಿಯಾತ್ಮಕರಣ ಯೋಜಿತಾಯಿ ಕಲಮನಾಕರಣ ಪೀಠೆ ಆರಂಭಕರಣ ದೇಶನಶಾಲಾನ ಭೌತಿಕ ಸಂಪತ್ನ ಏದೇ ಸಿದುವಿನ ಅತರತುರ ಅತ್ಯಾವಶ್ಯ ವಿಶ್ವವಿದ್ಯಾಲಯ ಪದ್ಧತಿಯೇ ಎಕ್ಲಕ್ಸ ಪಣಸ್ಪಂದ ಹಾಕಮನ ಸಿಸುನ್ ನಿನ್ನೋ ಮುಖದ್ದ ಅಕಾಡೆಮಿಕ್ ಸ್ಟಾಫ್ ಎಕಡೆ ವೆನ್ನೆ ಏ ಇಗನ್ವೀಮೆ ಕಟಿಯುತುಕರನ ಮಹಾಚಾರ್ಯವರು ಆಚಾರ್ಯವರು ಕಥಿಕಾಚಾರ್ಯರು ಅತ್ತ ವಶೇನ್ಮ ಸಿಸ್ಟಮ್ ಬಗ್ಗೆ ಇನ್ನೊಂದು ದೊಲಸದಾಸ್ ನಮಸಿ ಅನ್ನುವುದೇ ಕಾ ಹವೆ ಕಾದರಿಕ ವೆಂಕಲತಿ ನಟದಾಸ್ ಮನ್ಸೀಯ ನಮುತ್ ಪ್ರಾಯೋಗಿಕ ಇನ್ನೆ ಹಯದಾಸ್ ದೆಸೀಯ ಏ ಹಯದಾಸ್ ದೆಸೀಯನು ಹತ್ಸೀಯ ಕಟಿಯಾವೆಂ ಇವತ್ತಿಲ್ಲ ಆಗಿಲ್ಲ ಹತ್ಸೀಯ ತಡಸಿಯ ತತ್ರ ಪ್ರಮಾಣ ದೆಸೀಯ ತುನ್ಸಿಯ ತತ್ರ ಪ್ರಮಾಣ ಇವಲು ಸೊಮೆಟಿಕಲ್ ಲೀವ್ ಕಾರಣದೇ ತವತ್ ಹತ್ಸಿಯ ವಿದೇಶಿಯ ಪುಹುಣ ಇದಕ್ಕೆ ದೊಲಸ್ದಾಸ್ ನಮಸಿಯ ಅನೂದೆಕ ಇನ್ನೂ ನನ ಆಚಾರ್ಯವರು ಮಹಾಚಾರ್ಯವರು ಕಥಿಕಾಚಾರ್ಯವರು ಇನ್ನೇ ಪಂದಾಸ್ ಪನ್ಸಿಯಾಯ್ ಬಾಗೆಟ ತರು ಪ್ರಮಾಣ ಇದಕ್ಕೊಟ್ಟ ಮೇ ಹಿಂಗ ಪ್ರಮಾಣ ಬಾಹಿರ ಕಥಿಕಾಚಾರ್ಯವರು ಬಂದವಾಗನ್ನೆ ಉತ್ಸಾಹ ಧರಣ ಕೊಟ್ಟ ರಜೆ ಹೇಗಟ ಪ್ರತಿಪಾದನೆ ವೆಂಕರನ್ನ ರಜೆ ಅರಮುದ ವೆಂಕರನ್ನ ಏ ವಿತರಾಜ್ಞವೇ ಮೇ ಕಥಿಕಾಚಾರ್ಯವರು ಬಂದವಾಗನ್ನ ಕೊಟ್ಟ ಬರಪತಲ ವೆಟು ವಿಷಮತಾ ವ್ಯಾಪ್ತಿ ಬೆನವ ಮೇ ಮಹಾಚಾರ್ಯವರು ಕಥಿಕಾಚಾರ್ಯವರು ಆಚಾರ್ಯವರು ಬಂದವಾಗಿ ನೀಮೇ ಹೇಗೆ ರಾಜಕಾರ್ಯ ಅನಿತ್ ಸೆಸು ರಾಜಕಾರಿ ಸಮಗ ಸಂಸಂದನೆ ಕರೆನ ಕೊಟ್ಟ ಬರಪತಲ ವಿಷಮತಾ ವ್ಯಾಪ್ತಿವೇನು ಬರಪತಲ ಊನತಾ ವ್ಯಾಪ್ತಿವೇನು ಏ ವಿತರಾಜ್ಞವೇ ವಿಶ್ವವಿದ್ಯಾಲಯ ಶೇಷ್ಠೇ ಪ್ರತಿಪಾದನ ಕಪ್ಪಾದು ಆಗ್ತಿವೇನು ದಿದಾಸ್ ದಹನಮೆ ಬಿಲಿಯನ ಹೆತ್ತ ದೇಕೈ ದಿದಾಸ್ ವಿಸಿಯಕ್ಕೆ ಬಿಲಿಯನ ಹೆಟ್ಟನಮೆ ಹೆಬ ಹೆಮಕೀನೋ ಕೂಡ ಪೆನ್ನ ಪುಲ್ವಂಗ್ ದಿದಾಸ್ ವಿಸಿದೇಕೆ ಗಾಣ ವೆಡಿವಿಲಾತೀನೋ ದಿದಾಸ್ ವಿಸಿದನೇ ಗಾಣ ವೆಡಿವಿಲಾತಿವೇನು ಹೆಬ ಉದ್ದಮನ ವೇಗ ಎಕ್ಕ ಗಣನಗಳ ಬಲನ ಕೊಟ್ಟ ಮೂರ್ತ ವೆಡಿವೀಮ ඉතාමත්ම අඩු ප්‍රමාණය. එතකොට මේ බුද්ධිය කේන්ද්‍ර කරගත් ආර්ථිකයේ ගොඩනගන්නට නොලෙජ් බේස්ඩ් ඉකොනොමි එකක් හරහා වැටී තිබෙන බංකොලොත් භාවයෙන් ගොඩෙන්නට අපි හැමෝම එකට එකතු වෙලා මේ න්‍යාය පිළිගන්නකොට මේ රජය තමන් කියන දෙයටම පරස්පර ප්‍රතිපත්තියෙන් ක්‍රියාත්මක කරනවා. එතකොට බුද්ධිමත් සමාජයක් ගොඩනැගීමේ අරමුණින් යන ගමනේදී අභියෝග තුනක් තිබෙනවා. ශිෂ්‍යින් ප්‍රමාණය වැඩි කරාට වැඩක් නැහැ. මානව සම්පත, භෞතික සම්පත, උපකරණ හිඟයට විසඳුමක් නැත්නම්. ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කරාට වැඩක් නැහැ. උගන්වන්න මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, කතිකාචාර්යවරුන් රැඳී සිටින්නේ නැත්නම්. ඒ විතරක් නෙමෙයි, ශිෂ්‍යින් ප්‍රමාණය වැඩි කරාට වැඩක් නැහැ. ඒට සාපේක්ෂව රජයෙන් වෙන් කළ යුතු ප්‍රතිපාදන හරියාකාරව වෙන් වෙන්නේ නැත්නම්. දැන් ඔබතුමා දන්නවද, සිසු ගුරු අනුපාතය, ස්ටුඩන්ට් ටීචර් රේෂෝ එක අතිශයින්ම වැදගත් වෙනවා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම. පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය ජාත්‍යන්තරව ගත් කල පළමු විශ්වවිද්‍යාල 500 හිටියා. දැන් අද එතනිනුත් පහලට වැටිලා. එතකොට අපිට හිතන්නට වෙනවා, ශිෂ්‍යින් වැඩි කර කර පහසුකම් ලබා නොදෙන්නේ නම්, ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන්න නොකරන්නේ නම්, මේ රටේ කතිකාචාර්යවරුන්, ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, ඒ ඇකඩමික් ස්ටාෆ් එක ප්‍රමුඛ ඩොක්ටර්ස්ලට, ඉංජිනියර්ස්ලට, ප්‍රොෆෙෂනල්ස්ලට අධික බදුබරක් කටවන්නේ නම්, අපිට හිතනවා රජය හිතාමතාම නිදහස් දිවහල් නොමිලේ අධ්‍යාපන පද්ධතිය හිතාමතාම කඩාවට්ටන්නට කටයුතු කරනවා කියන එක, ඒ සැකය අපේ හිතේ ඇති වෙනවා. ඇයි ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, කතිකාචාර්යවරුන් පිටරට යන්නේ? ඇයි මේ බුද්ධි ගණනේ? ප්‍රධානතම හේතුව බරපතල විදියට අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ධ ඇපි ටැක්ස් එක හරහා වැටුක් කප්පාදුවක් සිද්ධ වෙනවා. ඔබ දන්නවද, මහාචාර්යවරුන්, කතිකාචාර්යවරුන්, ආචාර්යවරුන්ගෙන් 25% පමණ මාසෙට ලබන්නේ රුපියල් 50,000කට අඩු ආදායම. පසුගිය දිනක පාර්ලිමේන්තු සංකීර්ණයේ ඒ කතිකාචාර්යවරුන්, මහාචාර්යවරුන් කණ්ඩායමක් ෆූටා සංවිධානය නියෝජනය කරමින් අපිත් එක්ක විලා සාකච්ඡා කළා. ඒ අයට හම් වෙන්නේ දැන් ඉතාමත්ම සොච්චං වැටුපක් වේතනය. ජනාධිපතිවරයා ප්‍රකාශ කළා තිබෙනවා ඒ අයට මාස 6කින් විසඳුමක් ලබා දෙනවායි කියලා. ඒ විසඳුම ලබා දෙනකන් අන්තර්කාලීන විසඳුමක් ලබා දෙනවායි කියලා. අන්තර්කාලීන විසඳුමත් බොරුවක් වෙලා මාස 6 විසඳුමත් හොඳම පචයක් වෙලා, මේ පචකාර බොරු මංමුලා ජනතාව අන්දවන මේ රාජ්‍ය පාලනයෙන් සුගතියක්වත් පත්වන්නේ නැහැ. ඔබ දන්නවද, රජය ඉලක්ක කරගත්ත මේ වෘත්තිවේදීන් ප්‍රමුඛ මේ ඇපි ටැක්ස් එකෙන් බිලියන 100ක් ආදායම ලබන, දැන් ලබලා තිබෙනවා මේ මොහොත වන විට බිලියන 107ක්. අපේක්ෂා කරනවා වසර අවසානයේ වෙනකොට බිලියන 125ත් 140ත් අතර ප්‍රමාණයක් ලබා ගන්න. ඉතින් රජයේ සංඛ්‍යාලේඛන වලින්ම බොහොම පැහැදිලි, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කතිකාචාර්යවරුන්, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, වෘත්තිවේදීන් මේ කණ්ඩායමම මේ ආණ්ඩුව අදි බදු බරකට යට කරලා තියෙනවා. ඒව ඕවර් ටැක්ස් කරලා තියෙනවා. එතකොට මම අහන්න කැමතියි, බිලියන 100 නම් ටාගට් එක අද වෙනකොට බිලියන 107ක් ලැබිලා තිබෙනවා නම් වසර අවසන් වෙනකොට බිලියන 125ක් 140ක් අතර ආදායමක් බලාපොරොත්තු වෙනවා නම් හදවතට තට්ටු කරලා අහන්න ඇයි ඔබ බිලියන 40ක් පමණ වැඩියෙන් මේ රටේ උගතුන් බුද්ධිමතුන් වෘත්තියවේදීන් මහාචාර්යවරුන් ආචාර්යවරුන් කතිකාචාර්යවරුන් මේ වගේ බදු බරකට ලක්කරයයි හිතාමතාම නිදහස් අධ්‍යාපනය විනාශ කරලා රජය අදහස් කරනවද පෞද්ගලික අධ්‍යාපනය විතරක් උඩට ගන්න ඒකද මේ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ රාජ්‍ය කුමන්ත්‍රණය අපි කියනවා බොහොම පැහැදිලිව රජයේ හිතාමතාම මේ බුද්ධිගලණය ක්‍රියාත්මක කරලා තිබෙනවා දැන් බලන්න වෘත්තියවේදී සංවිධාන වෘත්තිය සමිති ඇතුළු මේ පාර්ශවකරුවන් 48ක් ස්ටේක් හෝල්ඩර්ස්ලා 48ක් පිටු 30ක වාර්තාවක් දත්ත කේන්ද්‍රීය වාර්තාවක් මූල්‍ය විශේෂඥින්ගේ ගවේෂණයට අධීක්ෂණයට ලක්වුණු වාර්තාවක් ඉදිරිපත් කළ තිබෙනවා කොහොමද රජයේ ආදායම් ඉලක්කවලට යන්නේ මේට වැඩිය වඩාත් සහනදායි බදු ක්‍රමයක් තුළ රජය එක ගණන් අරගෙන නැහැ තම්බ සතේකට ගණන් කළ ගණන් අරගෙන නැහැ වෘත්තියවේදීන් ගියහම රජයෙන් යම් කිසි සහනයක් ඉල්ලන්න රජය කියනවා අපිට මොනවත් කරන්න බෑ මේ ඔක්කොම IMF එකේ වැඩ කියලා. ඕන්නම් IMF එකත් එක්ක අපොයින්ට්මන්ට් එකක් කරන් දෙන්නලු. ඔන්න ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කියන කතාව. මං අහන්න කැමතියි ජනාධිපතිවරයා IMF එකේ පර්සනල් ඇසිස්ටන්ට් වෙලාද සෙක්‍රටරි වෙලාද? IMF එකට අපොයින්ට්මන්ට් කරන් දෙන්නේ. එතකොට ඒ වෘත්තියවේදීන් ගිහිල්ලා IMF එක හම්බ වෙනකොට වෛද්‍යවරුන් ගිහිල්ලා IMF හම්බ වෙනකොට කියනවා නෑ නෑ අපි කියලා නෑ ආණ්ඩුවට ඔහොම දේවල් කරන්න. අපි දීලා දෙන්නේ පුරුල් රාමුව. පුරුල් රාමුව තුල තීන්දුව తీරන ගන්නේ රටේ ආණ්ඩුව. දැන් මොකද වෙන්නේ? මේ රටේ බුද්ධිමතුන්ට උගතුන්ට වෘත්තියවේදීන්ට මේ සියලු දෙනාටම සිද්ධ වෙලා තිබෙනවා. ජනාධිපති හම් වෙන්න යනකොට ජනාධිපති කියනවා IMF එකේ අපොයින්ට්මන්ට් කරන් දෙන්නම් කියලා. IMF එකේ ප්‍රධානින් හම් වෙන්න යනකොට ඒගොල්ලෝ කියනවා අපි හැම දෙයක් කියලා නැහැ ලංකා රජෙන් ඕ අහගන්න කියලා මොන විහිළුවක්ද එතකොට භෞමික අඛණ්ඩතාවය ස්වෛරීත්වය දේශාභිමානය දේශීයත්වය රජවුණු රටක් කියලා කියන්නේ මොන ස්වෛරීත්වයද රටේ ප්‍රධානියට හැකියාවක් නැහැ මේ රටේ වෘත්තිවේදීන්ගේ ප්‍රශ්න විසඳන්න දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තුළ මොකක්ද වෙන්නේ? යුනිවර්සිටි ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකට අගතියක් සිද්ධ වෙනවා. පහුගිය දවසක ජනාධිපතිවරයා හම්බෙන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ගියාම ජනාධිපතිවරයා දීලා තියෙනවා විසඳුමක්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරනවා. UGC එක අහෝසි කරනවලු. ඒකද රජයේ ප්‍රතිපත්තිය. මේ රටේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න තිබෙන ඒ ආයතනය අපිට හිතා ගන්න පුළුවන් ඔව් ඒක වඩාත් කාර්යක්ෂම වෙන්න ඕන නූතනවාදී වෙන්න ඕන වඩාත් ශක්තිමත් වෙන්න ඕන අලුත් වෙන්න ඕන ඒව අපිට පිළිගන්න පුළුවන් නමුත් UGC එක අහෝසි කරන්න මේකද රජයේ ප්‍රතිපත්තිය ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව පර්යේෂණ දීමනාවලටත් බදු ගහන උපකල කුලපතිවරු පත් කරන්නේ තනිකර දේශපාලනය උපයෝගී කරගෙන දේශන සඳහා ලබා දෙන ගාස්තු ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි පෞද්ගලික විශ්වවිද්‍යාල කොහොමද කටයුතු කරන්නේ දේශන වලට ලබා දෙන මුදල් වලට බදු ගහනකොට ඒ අයගේ ක්‍රමයක් තිබෙනවා ඒක ආපහු ඒ කතිකාචාර්යවරුන්ගේ අතට ලැබෙන ආකාරයේ ක්‍රමවේදයක් එහෙම ආණ්ඩුවට වැඩ පිළිවෙලක් නැහැ. එහෙම සහනයක් නැහැ. දැන් මේ බුද්ධි ගලණය තුල මොකද්ද වෙන්නේ? කෙටි කාලීනව මධ්‍ය කාලීනව පුරවන්න බැරි මහා පුරප්පාඩුවක් සිද්ධ වෙනවා. Irreplaceable. මේක මේ රිප්ලේස් කරන්න බෑ. And it will do irreparable damage. මහා බරපතල හානියක්, ආපහු හරවන්නට බැරි හානියක් සිද්ධ වෙනවා. අපි මොකද කියන්නේ? අපි බොහොම පැහැදිලිව කියනවා රටේ නිදහස් නිවල් අධ්‍යාපනය අපි ශක්තිමත් කරනවා, අපි ප්‍රවර්ධනය කරනවා, ඒට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා. හැබැයි ඒ වගේම මේ රටේ සිසු පරපුරට අපි දෙන්න ඕන තමන්ට ඍෂිසේ අධ්‍යාපනය කරගත හැකි අවස්ථාව, ඒ ඔපචුනිටි එක දෙන්නට ඕන, ඒ චොයිස් එක දෙන්නට ඕන. ඒ චොයිස් එක ලබා දීම තුළ, ඒ තේරීම ලබා දීම තුළ වඩාත් ප්‍රශස්ත අධ්‍යාපනයක් මේ රටේ ස්ථාපනය කරන්නට, රාජ්‍ය අධ්‍යාපනයේ නිදහස් නිවහල් අධ්‍යාපනය ශක්තිමත් කරමින් පෞද්ගලික අධ්‍යාපන ආයතනවලටත් අවස්ථාව ලබා දෙන, ඒ වගේම මේ දෙකම නියාමනයට ලක් වෙන, ප්‍රමිතිකරණයට ලක් වෙන වැඩපිළිවෙලකට ඉදිරියට යෑම අපේ යෝජනා. නමුත් ඛේදවාචකය මොකක්ද? විසඳුම් පෙනී තිබියදීත් මේ රජය ඉතාමත්ම දුර්වල ආකාරයට, අකාර්යක්ෂම ආකාරයට, මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මුදල් නැහැ කියන උත්තරේ ලබා දෙන රජයක් බවට පත් වෙලා තිබෙනවා. දැන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, හැම දෙයකම ආණ්ඩුවට තියෙන උත්තරේ මොකද්ද? මුදල් නැහැ, සල්ලි නැහැ, ප්‍රතිපාදන නැහැ. මං අහන්න කැමතියි, මම මේක හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා, මේ තමයි පෝර වංචාවේ ඔඩිට් රිපෝට් එක, අසූචි පෝර වංචාව. ඇමරිකානු ඩොලර් $169,000,000 million 6.9 රුපියල් million 1,382 රුපියල් $1,013,820 අමුවේ මහදවල් හොරා කෑලා. ඒ හොරාකාපු කරුණු කාරණා සියල්ලක්ම මේ ඔඩිට් රිපෝට් එකේ තිබෙනවා. මොනවද කියන්නේ? ගනුදෙනුවට අදාළ ණයවර ලිපි 2022 මාර්තු 12 දින කල්ලිකුත් වී ඇති අතර කාර්ය සාධන බඳුන් කරේ 2022 මාර්තු 24 දින කල්ලිකුත් වී ඇත. මේ හේතුවෙන් ආයනන කරු විසින් අපනායන කරු වෙත ගෙවන ලද රුපියල් මිලියන 1,382 මුදලට අදාළව සමද කොන්දේසිව ප්‍රකාරව පොහොර තොගයක් නැවත ගෙන්වා ගැනීමේ ඉඩකඩ අහිමි වී තිබේ. කවුද කියන්නේ? ඔඩිටර් ජෙනරල්. එහෙම කියලා ඔඩිටර් ජෙනරල් කියනවා, විශේෂයෙන්ම මේ කටයුත්තට මේ බැඳුම් කරේ වළංගුව පවත්වා නොගත් සීමා සහිත ලක් පොහොර සමාගම, සීමා සහිත කොමර්ෂල් පොහොර සමාගම, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශය ආදීෙහි වගකිව යුත්තන් සිය වගකීම පැහැර හැර ඇති බව වැඩිදුරටත් නිරීක්ෂණය වේ. එහෙම කියලා ඔඩිට් රිපෝට් එක කියනවා බොහොම පැහැදිලිව, මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිව යුත්තන්ට එරෙහිව නඩු පවරා අය කර ගැනීමට කටයුතු කරන්න කියලා. මොනවද වෙලා තියෙන්නේ? මොනවකත් වෙලා නැහැ. හොරු ටික සැපසේ ඉන්නවා, මඩ ගගහ ඉන්නවා. මෙහෙ රට කාලා, රට විනාශ කරලා, අසූචි පෝර ගෙනල්ලා ඒගොල්ලෝ යනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයටත්. කොහොමද අසූචි පෝර ගෙනල්ලා රටක් විනාශ කරලා හොර පෝරවලින්, බාල පෝරවලින්, අසූචි පෝරවලින් ගසාගන්නේ කොහොමද කියන එක ගැන එක්සත් ජාතීන්ටත් උගන්වන්නට යන මරුබඩු ටික
කාලය
විනාඩිය එතනින් නතර වෙන්නේ නැහැ. ඕන තරම් මුදල් තියෙනවා, හොරාකාපු සල්ලි තියෙනවා, අහිමි කරගත්ත සම්පත් තිබෙනවා. අපි කියනවා අනිවාර්යෙන්ම අපේ රජයක් යටතේ ස්ටෝලන් ඇසට්ස් රිකවරි ප්‍රෝග්‍රෑම් එක, නැතිවුණු රාජ්‍ය සම්පත් නැවතත් වරක් අපේ රටට ලබාගෙන දූෂිත ගනුදෙනුවලින් රටට අහිමිවුණු සම්පත් ටික මේ හොර කණ්ඩායමෙන්, පවුල් පාලනයෙන් අපි නැවතත් වරක් රටේ භණ්ඩාගාරයටත්, පොදු ජනතාවගේ $1,220,000 සුභසිද්ධිය උදෙසා අපි ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා කිසිම දවසක දේශපාලන ලාභ ප්‍රයෝජන සඳහා හොරු රකින්නට අපි කැප වෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේ කියනවා. ඒ විතරක් නෙවෙයි. ගරු මුලාසරණුන් මන්ත්‍රීතුමනි, නැනෝපෝර වංචාව. මොකද නැනෝපෝර වංචාවෙන් කරේ? US ඩොලර් 3.723 ගන්න තිබ්බ මිලිලීටර් 500 බෝතලය ඩොලර් 12.745 ගත්තා. හතර ගුණයක් වැඩි කරලා. කවුද මේ කෘෂිකර්මාන්ත අමාත්‍යංශයේ මේ හොරකම කරපු හොරා? කවුද? කවුද මේ හොරු ටික? ඇයි මේ නැනෝ පෝර පිළිබඳව ඔඩිට් රිපෝර්ට් එකක් නැත්තේ? ඇයි ඒ ඔඩිට් රිපෝර්ට් එක සභාගත කරන්නේ නැත්තේ? ඇයි ඒ ඔඩිට් රිපෝර්ට් එක කෝප්පකට ලබා දෙන්නේ නැත්තේ? මම අහන්න කැමතියි මේ අවස්ථාවේ. ඒ නිසා ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි, රටින් හොරා කාපු සම්පත් ඕන තරම් තිබෙනවා. ඒවා අපහු ලබා ගන්නට කටයුතු කරන්නේ නැහැ. ඇයි? තමන්ගේ පැවැත්ම රඳා පවතින්නේ හොරු මතයි. හොරුන්ගේ වරමෙන් තමයි තමන්ගේ පැවැත්ම තිබෙන්නේ. දැන් හැමෝටම තේරෙනවා ඇති, අපි ওই අවස්ථාව ලබා නොගත්තේ කුමන හේතුවක් නිසාද කියන එක. අපි සූදානම් ඕනම වගකීමක් ගන්න, ඒ වගකීම අපි ගන්නේ ජන වරමකින් මිස හොරුන්ගේ වරමකින් නෙවෙයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අවසාන වශයෙන් මම කියන්න කැමතියි මේ සභාවේ විපක්ෂයක් හැටියට අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගොඩනංවන්නට රජයේ රෝහල් 56කට ලක්ෂ 1719 වටිනා රෝහල් උපකරණ ඖෂධ පරිත්‍යාග කළ තිබෙනවා. මේ රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්නට ලක්ෂ 3892 වටිනා බස් රථ 80ක් ලබා දීලා තිබෙනවා. සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන තුළ විපක්ෂයක් හැටියට අපි සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ රජයේ පාසල් 35කට ලක්ෂ 311ක් වටිනා කම්පියුටර්, ස්මාර්ට් බෝඩ්ස්, ප්‍රින්ටර්ස් පරිත්‍යාග කළා තිබෙනවා. ඒ යුතුයකම අද දවසේ ක්‍රියාත්මක කරනවා. හෙට දවසේ ක්‍රියාත්මක කරනවා. මේ රටේ ශුද්‍ර, මධ්‍යම, කුඩා පරිමාණයේ කර්මාන්තකරුවන් අවස්ථා ගණනාවකදී ආසියානු සංවර්ධන බැංකුවත් සමග සම්බන්ධ කරලා ඒ ඇගේ දුක, වේදනාව, කඳුල, පීඩනය, අසහනය ආසියානු සංවර්ධන බැංකුවට දැනෙන ආකාරයට ඉදිරිපත් කරන්නට අපිට හැකියාව ලැබුණා. ඒ නිසා මේ කඩා වැටෙන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්වවිද්‍යාල දරු පරපුරට පණිවිඩයක් ලබා දෙන්න කැමති මේ ගරා වැටෙන, කඩා වැටෙන නිදහස් අධ්‍යාපන පද්ධතිය තුළ මේ සරසවි සිසුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලකුත් අපි අනාගතයේදී ආරම්භ කරනවා කියන කාරණාව මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් මම කියන්න කැමති, හිතාමතාම බුද්ධි ගලණය ප්‍රවර්ධනය කරන්නට මේ රජය අධික බදුබර ඕනෑමටත් වැඩිය වෘත්තීය වේදින්ගේ කරපිට පැටවීම අපි දකින්නේ බරපතල අපරාධයක් හැටියට. වහාම මේ අපරාධය නතර කරලා මේ රටේ කතිකාචාර්යවරුන්ට, ආචාර්යවරුන්ට, මහාචාර්යවරුන්ට මේ රටේ මේ දැන් රැඳී ඉන්න මේ කොටසවත් රැකගන්නට මේ රජයට ප්‍රඥාව පහළ වේවා කියා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව නොස්තිති.
බොහොම ස්තුතියි ගරු SM මල්කාර මැතිතුමා. ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, අත වශයෙන්ම දැන් අපි දැක්ක ආණ්ඩු පාර්ශවයෙන් ෂෝ විතරයි තියෙන්නේ, වැඩ නැහැ. දැන් මේ අය ජනාධිපතිතුමාගේ පෞගේ අවුරුද්දක කාලය ගැන කියමින් 2048 ගැන කතා කර කර බදුබරින්, බඩුමිලෙන්, උද්දමණයෙන්, පීඩණයෙන් ජනතාවගේ බෙල්ලමිරිකල රීරිමාංශ උරා බොන තත්ත්වයට තමයි මේ රට පත් කරලා තියෙන්නේ. දැන් මේ එහා පැත්තේ ඉන්න ගොයියන්ට තේරෙන්නේ නැහැ ජනාධිපති 2048 කියලා කියන්නේ බොරුවක්. එතකොට මේ එයාට අවුරුදු 100ක් පැනලා ඒ කාලේකට නැහැ. මොකද හේතුව 2015 අපිටත් එයා කිව්වේ එහෙමයි. මාස 60න් සංවර්ධිත රටක් කියලා කිව්වා. 2023 වෙනකොට දළ දේශීය නිෂ්පාදන දෙගුණය කියලා කිව්වා. හැබැයි මොකද්ද කරේ? ඒ ආණ්ඩුව ආපු ගාම මහ බැංකුව කැඩුවා. ඒ ආණ්ඩුව ආපු ගාම මහ බැංකුව කඩලා අපිටත් පාර යන්න බැරි තත්ත්වයට පත් කරලා ඉවර වෙලා ණය බරින් මිරිකරලා අධික මොලියට ණය අරගෙන මා බණ්ඩාගාරේ ඩොලර් බිලියන 7.8ක් ඉතුරු කරලා ගියාකත් හැබැයි ණය අරගෙන මේ තියන්නේ මුලස්සන මන්ත්‍රීමනි ඔබතුමාට දැනගන්න මාස 60න් මේ අලුත් රටක් පංචවිධ ක්‍රියාවලිය මේ 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 හැබතින කට්ටිය මට බලා ගන්න මේ විදිහට තමයි 2048 ගැන කියන්නේ දැන් අවම වශයෙන් 2048 දී සංවර්ධිත රටක් කරන්න හදන්නේ ඒකට අවශ්‍ය මූලික අත්විවරණ දාලාද දැන් ලෝකේ දියුණු රටවල් ඒ රටවල් වල මේ අයවැයෙන් 5%-6% ප්‍රතිශතයක් දාන අවම වශයෙන් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට අඩුම ගානේ මේ ආණ්ඩුව ඒක දාලා තියෙනවද එහෙම වෙන් කරලා නැහැ ඒ නිසා අවම වශයෙන් ඇත්තටම 2048 දී සංවර්ධනයක රටක් කරන්න ඕන නම් මේ එළඹන අයවැයදීවත් එහෙම මූලික ප්‍රතිපත්තීන් ප්‍රින්සිපල්ස් අනුගමනය කරන්න කියලා අපි ඉල්ලනවා ඒකම දැන් මේ බදු පැනවීම හරහා මොකද්ද වෙන්නේ අද මූලාශ්‍රයේ ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා හොඳටම දන්නවා අද මම කෝප් කමිටුවේ සමාජිකයෙක් ඉදිරිය දකින්නවා දේශපාලඥය වගේ 10-15 ගුණයකින් දූෂිතයි රාජ්‍ය නිලධාරීන් හැම කෙනාම නෙමෙයි හැබැයි බොහෝ අය හරිද එතකොට මේ රාජ්‍ය නිලධාරීන් දූෂණයට ලක් වෙන්නේ ඇයි තමාගේ රැකියාවට සැලපෙන ආදායමක් නොලැබෙන හින්දා අද සරලව බලමුකෝ පොලිසිය OIC කෙනෙකුට OIC කෙනෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්ද ඉස්කෝලක විදුහල්පතිවරයෙකුට විදුහල්පතිවරයෙක් වශයෙන් ජීවත් වෙන්න පුළුවන්ද එතකොට කො මේ අතිවාරම දැන් උදාහරණයකට දැන් සමාජ විෂමතාවයෙන් වෙනස් කරන මූලික පියවර අරන් තියෙනවද දැන් මම උදාහරණයක් දෙන්න තෙල් සංස්ථාව පෙට්‍රල් ඩීසල් විකුණන්නේ IOC එකට පෙට්‍රල් ඩීසල් විකුණන්නේ එකම ගානට හැබැයි තෙල් සංස්ථාව පාඩුයි IOC එක මේ විශාල ලාභයක් ලබන බිලියන ගණන් වලින් දැන් සතොසයි ෆුඩ් සිටි එක ගත්තොත් ෆුඩ් සිටි එකේ ලාභ ලබන සතොස පාඩු ලබනවා එතකොට කො මේවට අවශ්‍ය ප්‍රතිපත්ති මේ තීරණ මේ මාස 18 අරන් දෙනවා ජනාධිපතිතුමා ඒකක්වත් ගන්න වෙනවට සතියෙන් සතිය සවාරි රට සවාරි මේ එනවා මේ යනවා මේ එනවා මේ යනවා හරියට සීත ඍතුවට ලංකාවට එනවා වගේ ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕනේ එහෙම කිසිම සැලැස්මක් නැහැ දැන් ඊළඟට දැන් බලන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගැන විපස්සනායකතුමා කතා කරා ඒ වගේම තමයි වෛද්‍යවරු දැන් අධ්‍යාපනයයි සෞඛ්‍යය තමයි රටක මූලිකම දේවල් දෙක එතකොට රටේ පොදු බදු ප්‍රතිපත්තියට මේක අනුකූල කරලා අද මේ රටේ උගත් බුද්ධිමත් පරම්පරාව මේ රටේ පන්නන ඒ අයගේ පරිගැනීමේ ක්‍රියාවලියක් මේ රට තුළ සිද්ධ වෙනවා දැන් ඉස්සර අපිට මතකයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ වෛද්‍යවරු මේ කොළඹ පිටපළාතට සේවය කරන්න ගියාම ඔවුන්ගේ දරුවන්ට කොළඹ ඉහළ ඉස්කෝල ලබා දෙන ක්‍රමයක් තිබ්බා එතකොට ලෝකයේ ඉතාම ඉහළ IQ ක්‍රමයක් තියෙන මේ වෛද්‍ය ක්‍රමය සම්පූර්ණයෙන්ම කඩන් වට්ටලා මොකද්ද මේ කරන්න හදන්නේ දැන් ඒ ජනාධිපතිතුමාටයි ඒ අයට රාජපක්ෂ කල්ලියටයි ඒගොල්ලන්ට ලෙඩක් දුවක් හදනම සිංගප්පූරුට යන්න පුළුවන් ඇමරිකාවට යන්න පුළුවන් හැබැයි මේ වෛද්‍ය ක්‍රමය කඩන් වටුනහම මොකද්ද වෙන්නේ හැබැයි එක දෙයක් කරලා දෙන ජනාධිපතිතුමා දැන් මේ ඔක්කොම ප්‍රශ්න විසඳෙව්වයි කියලා කිව්වට අද ඉස්පිරිතාලට ගියාම මැරෙන්න බලාගෙන ගෙදර එන බලාපොරොත්තු අතහැරලා තමයි යන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ මදිවට මේ සෞඛ්‍ය කාබාසනය කරපු බාල බේත් මාෆියා කරුවන්ගේ පාරාදීසියක් බවට පත් කරපු ඒ වගේම මිනිස්සු මරණ බෙහෙත් ගේන ඒකට අනුකූලතාවය දක්වන රකින්න ඒගොල්ලෝ මහා උජාරුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කෑ ගහලා සහයෝගය ලබා දෙනවා අද මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් සති දෙකකට කලින් නිවේදනයක් නිකුත් කරන ඇමතියා මහ ලොකුවට ඇවිල්ලා කියනවා හදිසි මිලදී ගැනීම නැවැත්වුවලු අපි දන්නවා මේ අවුරුද්ද පුරාවටම හොරකම් කරේ හදිසි මිලදී ගැනීම වලින් අර බූපිවැකේන් කියන නිර්වින්දන බෙහෙත ඩොලර් බිලියන රුපියල් බිලියන 3.2කට ගෙනල්ලා රුපියල් මිලියන 320ක්ම පගා ගැහුවා හරිද එතකොට දැන් මේ අවුරුද්දට අමාත්‍යාංශයට ඇලකේට්ලා තියෙන සම්පූර්ණ මුදල් වලට ප්‍රදානයන් කරලා ඉවරයි දැන් ඊළඟ මාස දෙකමාරට අමුතුවෙන් මිලදී ගැනීමක් කරන්න දෙයක් නැහැ ආයි හදිසි මිලදී ගැනීම මේ සින්දු අහන්න වෙන්නේ අයවැය සම්මත වෙලා ජනවාරි මාසය ආවෙන් පස්සේ ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් අහනවා ඔබ හදිසි මිලදී ගැනීම නැවතුණා නම් මේ අවුරුද්දේ මේ දක්වා කාලය තුළ මේ බේත් ගෙන්නවේ කවුද? මොන බේත්ද ගෙනාවේ? කොච්චරක් ගෙව්වද? කාටද ගෙව්වේ? ඒ ගෙව පිළිවෙල මොකද්ද? තව කාටද ගෙවන්න තියෙන්නේ කියන එක මේ පාර්ලිමේන්තුවේ හෙළිදරව් කරන්න. ඒක සභාවකට කරන්න. ඒ වගේම ඉන්දියන් ණය ආධාර ක්‍රමය යටතේ කොච්චර බේත් ගෙනාවද? මොනවද ගෙනාවේ? කොයි ස්පිරිතාල වලටද බෙදුවේ? ඒවට කොච්චර ගෙවන්න තියෙනවද කියන එක මේ සභාවට හෙළි කරන්න. ඒ වගේම මේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි සහ වෛද්‍ය සැපයීම් අංශයත් ඒ වගේම රාජ්‍ය ඖෂධ නීතිගත් සංස්ථාවත් මේ තුනම ඒකාබද්ධව ඒ වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කරන්න කියලා අපි සෞඛ්‍ය අමාත්‍යවරයාට මේ බල කරන්න කැමති. එනිසා මුලාසන ගරු මන්ත්‍රීතුමනි, මේ රටේ මිනිසුන්ට බෙහෙත් නැති කරලා, ළමයින්ගේ අධ්‍යාපනය නැති කරලා, තුන් වේල කාපු මිනිසුන්ගේ බඩගින්න වැඩි කරලා, වතුර බිල වැඩි කරලා, කරන් බිල වැඩි කරලා, තෙල් බිල වැඩි කරලා, ගෑස් බිල වැඩි කරලා, අද මේ සමාජයේ ඉන්න හැම මිනිසයාම පීඩාවට ලක් කරලා තියෙන්නේ. අද කොයි මිනිසයාද මේ ආණ්ඩුවත් එක්ක මේ සතුටින් මේ කැමති? ඕන්නම් කුරුඳුවත්තේ ඉන්න ඩීල් දාන තයිකෝට් කාර හොර කල්ලිය විතරයි මේ කට්ටියෙන් කතා කරන්නේ. අද මේ රටේ ගොවියා, කම්කරුවා, ධීවරයා, රජයේ සේවකයා, පෞද්ගලික අංශයේ වැඩ කරන කෙනා, ඒ වගේම කුලී වැඩ කරන කෙනා, එහෙම නැත්නම් ගෘහණිය, මේ රටේ තරුණ පරම්පරාව, මේ හැම එක්කෙනාම තරහෙන් වෛරෙන් තමයි මේ ආණ්ඩුවත් එක්ක ඉන්නේ. ඒක තුල එච්චර ප්‍රශ්න තියද්දී අනුකම්පාවක් නැති රබර් නහර තියෙන මේ නායකයයි ආණ්ඩුවයි දැන් තුන්වෙනි වතාවටත් කරන් බිල වැඩි කරන්න යනවා. මන් දන්න තරමට නම් විදුලි බල පනත අනුව අවුරුද්දකට දෙපාරයි පුළුවන්. මුලස්සරේ ගරු මන්ත්‍රීතුමනි, දැනටමත් දකුණු ආසියාවේ තුන්වෙනි අට ඉහළම මේ කරන් බිල තියෙන අපේ රටේ. දැන් මේ ගෙනල්ලා තියෙන එක ගෙනාවොත්, මේ ගෙනල්ලා තියෙන විදුලි බිල වැඩි කිරීම කරුවොත් දකුණු ආසියාවේ ඉහළම විදුලි බිලක් මේ තියෙන රට බවට, විදුලි බිල තියෙන රට බවට ලංකාවපත් වෙනවා. මම කැමති මෙතන පාර්ලිමේන්තුවේ සේවක මහත්වරු ඉන්නවා, සහකාර ලේකම්තුමාගෙන් අහන්න කැමති. ඔබතුමාට දරන්න පුළුවන්ද කරන් බිල ලැබෙන පඩියට? හරිද? ඔබතුමාට ලබන්න පුළුවන්ද ඒ බිල? ඕක ආයිපාරක් වැඩි කරලා බදුත් ගහලා එතකොට මොකද වෙන්නේ? මේ රාජ්‍යංශය තනිකරම දූෂණයට, වංචාවට යොමු කරන තැනට තමයි තල්ලු කරලා තියෙන්නේ. එනිසා ආදා අපි දකිනවා කොළඹ අගනගරයේ නාගරික වතු නිවාසවල ජනතාව ගෙවල් වල ලයිට් දෙකයි දාන්නේ. අද සමාජයේ කවරදාවත් නොතිබ්බ විදියට පඩිය ගත්තාම, ආදායමක් ගත්තාම වතුර බිලයි කරන් බිලයි කියවලා ඉතුරු සොච්චමෙන් තමයි ජීවත් වෙනලා තියෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලම කපන්නේ මොකෙන්ද? ඉස්සෙල්ලම කපන්නේ මේ ළමයින්ගේ ටියුෂන් වලින්. අද ඔබ සුභා කියලා බලන්න, සාමාන්‍ය කඩේකින්, පාවහන් කඩේකින් ඉස්සර ඉස්කෝලේ පටන් ගන්න හොර යනවා සපත්තු ගන්න. දැන් අද ගෙනියන්නේ සපත්තු කුට්ට මොකටද? රෙපයර් කරන්න. අද රෙපයර් කරන්න ගෙනියන්නේ. එනිසා ඉරදට කුකුල් මස් කිලෝවක් ගත්ත කට්ටිය අද මාසිකට ගබාරක්වත් ගන්න බෑ. එළවලු තුනක් එක්ක ආපු කට්ටිය එක එළවලුවක් එක්කන්නේ. සමහර පවුල් ඉන්නවා උදේටයි දවල්ටයි එකට එකතු කරලා හොදී බතුයි ගන්නේ දවල් 11ට. ඒතර මේ නායකයාට පේන්නේ ඒවා. කොළඹ නගරයේ ජනතාවගේ ඡන්ද ගන්න, ඒ අය කැන්වසින් යවන්න, කට උඩාන්න, කෑ ගහන්න, විසිල් දාන්න, හුරේ දාන්න එයාට කොළඹ මිනිස්සු ඕන. හැබැයි කොළඹ නාගරික වතු වල මේ දුක් විඳින ජනතාව නොවිඳන දුක විඳින්න එක බලන්න එයා කැමති නැහැ. ඇවුම් කන්දන කැමති නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති, අධ්‍යාපනය විනාශ කරන්න එපා. ඒ වගේම සෞඛ්‍ය විනාශ කරන්න එපා. අඩුම තරමින් පොදුබදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න බැරි නම් ඒ අයට ටේක් හෝම් එක වැඩි කරන්න එළවාසියක් අඳුනලා දෙන්න කියලා අපි ඉල්ලා හිටින්න කැමතියි. ඒ වගේම අපි පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ නැහැ. පෞද්ගලික මේ විශ්වවිද්‍යාල එන්න ඕන. පෞද්ගලික විශ්වවිද්‍යාල පැමිණීම හරහා පිටරටට යන ඩොලර් අඩු වෙනවා වගේම, නැති වෙනවා වගේම, ගුණාත්මක අධ්‍යාපනය ඉහළ දාන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ශිෂ්‍යත්ව ක්‍රමයන් මේකට අඳුනලා දෙන්න පුළුවන්. එනිසා මේ රට කාබාසිනියා කරන්න එපා කියන කිල්ලීමක් කරන්න කැමතියි. එනිසා මුලාසනේ මන්ත්‍රීතුමනි, හැබැයි තව එකක් කරනවා මේගොල්ලෝ. දැන් ජනාධිපතිතුමා අරක කරා, මේක කරා, ඔක්කොම කරා, මේක කරා කියනවනේ. එච්චර පොරක් නම්, එච්චර කරලා තියෙනවනම් චන්දර බයයි. දැන් මේ මන් දැක්කා විජේදාස රාජපක්ෂ ඇමතිතුමා අයියේ පෙරද කියනවා, එතුමා කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා මේ චන්ද ක්‍රමය මේ කඩිමුඩිය වෙනස් කරන්න. ඒ ඇස්සේ ජනාධිපතිවරණය මේ අහෝසි, ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ජනමත විචාරණයක් තියෙනවලු. මේ ඔක්කොම වික්‍රමසිංහ උන්නාන්සේගේ හීන ලෝක. එනිසා අපි එකක් පැහැදිලිව කියන්න ඕන. ජනාධිපතිවරණය අහෝසි කරන්න හරි, ඡන්ද ක්‍රමය කල් දාන්න හරි, ඔය ඔක්කොම කරන්න කලින් මොන කමිටුපත් කරුවත්, ඡන්ද කල් දාන මොන කමිටුපත් කරුවත් පාර්ලිමේන්තුව තුනෙන් දෙක ඕන. මේ පාර්ලිමේන්තුව තුනෙන් දෙක අපි ලබා දෙන්නේ නැහැ කියනක පැහැදිලිවම කියන්න ඕන. ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් ඒක අලුත් ජනවරමක් සහිත අලුත් ආණ්ඩුවකින් කරන්න ඕන. එහෙම නැතුව මේ රනිල් වික්‍රමසිංහට තව අවුරුද්දක් මේ ධූරයේ ඉන්න, එහෙම නැත්නම් පොහොට්ටුවේ ඉන්න එතුමගේ ගොට්ටන්ට තව අවුරුද්දක් පාර්ලිමේන්තුවේ කාලෙ වැඩි කරන්න ඒ වට නැවෙන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා ජනවරමත් එක්ක සෙල්ලම් කරන්න එපා. තුනෙන් දෙක නම් දෙන්නේ නැත. විජේදාස රාජපක්ෂ ඔහොම නෙමෙයි කොහොම කිව්වත්. හරිද? එයා කියනවා පාතාලය කුඩ්ඩෝ තමයි වීදම් කරන්න මේවට. එහෙනම් එයා කොහොමද යන ඡන්ද කරලා තියෙන්නේ? එතුමාට ඒ කට්ටිය ඒ වගේ කය වීදම් කරාද මන් දන්නේ නැහැ. නමුත් මේ මැතිවරණ ක්‍රමයේ යම් යම් සංශෝධන සිද්ධ වෙන්න ඕන නම් ඒ සිද්ධ වෙන්න ඕන කඩිමුඩිය නෙමෙයි. ඒ සිද්ධ වෙන්න ඕනේ මේ රටේ සුළු ජාතිකයන්ට, ඊ වගේම මේ පොඩි පක්ෂවලට ඔවුන්ගේ නියෝජන ලැබෙන විදිහට. අර ඕන්නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි සංශෝධනය තියෙන කලාප ක්‍රමයේ ඒක ගැන හිතන්න පුළුවන්. ඒ නිසා මේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය කල් දාන්න ඒගොල්ලන් ගේන කිසිම දෙයකට අපි සහයෝගය දෙන්නේ නැහැ. ඒ වගේම
ජනාධිපති ධූරය විනාඩියක් කාලයක් තියෙනවා.
ඉවර කරනවා. ජනාධිපති ධූරය අහෝසි කරන්න ජනමත විචාරණයකට යන්න බෑ. පාර්ලිමේන්තුව තුනෙන් දෙක නැත්තම්. ඒ නිසා විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන නම් පාර්ලිමේන්තුව විසිරුවන්න. ඉස්සෙල්ලා. පාර්ලිමේන්තුව විසිරුවලා අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න පුළුවන් ඒ කාලය තුළ අලුත් පාර්ලිමේන්තුව හරහා තුනෙන් දෙක අරගෙන ජනමත විචාරණයට ගිහිල්ලා විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි විශේෂයෙන්ම ලබන අවුරුද්දේ මේ කාලේ වෙනකොට මේගොල්ලෝ දැම්මොන හීන දැක්කත් මේ ජනාධිපතිවරයා ගෙදර. එක්සත් ජාතික පක්ෂය පොළොවට හාන්සි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරයි. පෝට්ටුව නන්නත්තර වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මහ පොළොවේ යථාර්ථය තේරුම් අරගෙන ජනතාවට කොකා පෙන්නන්න ලෑස්ති වෙන්න එපා. මතකයිනේ අරගල යාපු කාලේ කට්ටිය හැංගිලා හිටපු විදි කොහොමද කියලා? මහරජාණෝ මේ ත්‍රිකුණාමලේට මේ නේවි කැම්පේට පැනලා ගියේ. ගෝඨාභය රාජපක්ෂ යටඳුමත් එක පැනලා ගියා. මේ වීස ගහගත්තත් මං හිතන්නේ ප්ලේන් එකේ දිට කොහෙද? අනික් කට්ටිය ඔක්කොම රවුල් හොයාගෙන පොඩි පොඩි කාර් බාර් වල තමයි ගියේ. ඒ නිසා ඕන හීනයක් දකින්න. හැබැයි උදේ එළි වුණාම නැගිටලා හරියට ජීවත් වෙන්න. ඒ නිසා මේ මැතිවරණ කල් දාන්න, මේ ඡන්ද නැති කරන්න ලෑස්ති වෙන්න. මොකද හේතුව? අසීමිත ලෙස දුක් විඳින ජනතාවගේ කේන්තිය පිටකිරීමේ ප්‍රජාතන්ත්‍රවාදයේ තුල ඉතුරුලා තියෙන එකම ක්‍රමය මැතිවරණය විතරයි. ඒක උදරගත්තොත් කොහොමත් ඉතින් ගිලෙන්න යන මිනිහට කෝකත් එකයි කියන තීරිය එක බලපානවා කියන එක තමුන්නාස්සේ මතක තියාගන්න. ඒ නිසා මේ රටේ ජනතාව විනාශ කරන, මේ රටේ ජනතාවගේ රීරි මාංශ උරාබන, මේ රටේ ජනතාවත් එක්ක වෛරයෙන්, ක්‍රෝධයෙන්, මේ රටේ උගත්තුන් එක්ක තරහෙන් ඔවුන් මේ රටේ පන්නන්න හදන මේ වෛරී ආණ්ඩුව මැතිවරණ කල් දාන්න දරන හැම උත්සාහයක්ම අපි පරාජයට පත් කරනවා කියන එක ප්‍රකාශ කරමින් අපි එකක් කියන්න කැමතියි. ඔය වික්‍රමසිංහ මහත්තයා දාන චණ්ඩිපාත් එතුම ඇත්ත චණ්ඩියෙන් නෙමෙයි. අපි එතුමගේ හැටි දන්න ඕගොල්ලෝ තාම දන්නේ නැහැ යාළු. ඒ නිසා ගානට දඟලන්න වැඩිපුර ඉර පැන්නොත් අරගලේ පටන් ගන්න වෙන කවුරුත් නෙමෙයි. අපි කියන එක තමයි මම තමුන්නාසිරාට කියන්න කැමති ජනතාව එක්ක. ඒ නිසා මැතිවරණ ලෑස්ති වෙන්න ඡන්දදී අපි තීරණය කරමු. බොහොම ස්තුතියි.